Sri Lanka. ඒක දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 ඔක්තෝබර් මාසේ 19 සිකුරාදා. අපට සවන් දෙන ඔබ සියලු දෙනාටම ශුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්ම අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ මව්බිමේ සුවඳ කැටියුණු සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. අපේ හෝරා යන්ත්‍ර පැයක් පිටිපසට කරකවපු නිසාවෙන් දවල් එළිය පවතින කාලය දික් වෙලා. වැස්ස ටික ටික තිබුණත් ගෙවුණු සුමානි දවස් දෙකක්ම ඇඟේ හිරිගඩු නංවන සීතල තිබුණත් වසන්තය නරකම නෑ කියලා හිතෙන්නේ ඇඳුම් හතරක් පහක් නැතිව මිදුලට බහින්න පුළුවන්කම දැන් ලැබිලා තියෙන නිසා. අද මම ලංකාව ගැන වැඩි කතා කරන්න යන්නේ නෑ. මහින්ද අද අපත් සමග මැදිරියේ සිටින පල්පාගමත් එක්ක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සඳුදා දවසින් ආරම්භ වෙන සතිය අපේ පන්සලට විශේෂ සතියක්. ශ්‍රී ලංකා රාමාධිපති පූජ්‍ය වල්ගම මුනින්දවංශ නායක ස්වාමින් වහන්සේ උපසම්පදා වී වසර 50ක් ගත වීමත්, ඔටහුහු ශ්‍රී ලංකා රාමයට වසර 20ක් පිරීමත්, ශ්‍රී ලංකා රාමය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානය ගොඩනැගීමට උරදුන් සැමට ආශිර්වාද කිරීමටත් පවත්වන උත්සවය ලබන සඳුදා, ඒ කියන්නේ ඔක්තෝබර් 22 ඔටහුදී පැවැත්වෙනවා සවස 3ට. පිරිත් දේශා දේවදූත පෙරහැර දොරකොඩාස්න කඨින පුණ්‍යෝත්සවය ඉදිරි දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙන නිසා සෑම දිනාටම මේ සඳහා සහභාගී වෙන්න විශේෂ ඒ වගේම මහඟු අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ළඟ එන කඨින පුණ්‍යෝත්සවයත් හිතේ තියාගෙන අපි මේ බැතිබර ගීතයට සවන් දෙමු. වික්ටර් රත්නායක.
Thank you. ලෙසවද හල මනවි බුදුවන් මහා කරුණාවෙන් යකුළු පහරද කැපිවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙන එයින් හිමිගුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
ශ්‍රී ලංකා වන්දි සේවයට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාටම ඉතාම ආයුබෝවන්. අද ශ්‍රී ලංකා වන්දි සේවයේ මගින් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරුණු අතරට විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව ගැන යමක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අද අපේ මැදිරියට පැමිණලා සිටිනවා ඔබ කවුරුද දන්නා ප්‍රේමචන්ද පල්පගම් මහතා. පල්පා අපේ අපි ආදරෙන් හඳුනන්නේ පල්පා මේ වසරේ ස්පර් සංවිධානයේ සභාපති ධුරයට පත් වුණා. අපි ඉතින් මේ ගම් පල්පාට ඒ ගැන සුවපැතුම් පුද කරනවා. අයිබන් පල්පා
ස්තුති මහින්ද අයිබුවන්.
ඉතින් මේ අපේ තාක්ෂණය සහ විද්‍යාවේ දියුණුව ගැන කතා කරනකොට ඒකට එක හේතුවක් තියෙනවා. මේ පසුගිය සති දෙක තුන මම හිතන්නේ මේ අසා සිටින ඔබටත් දකින්නට ලැබෙන්නේ නැති ඔක්ලන් වල අමුතු දෙයක් එහෙම පේන්න පටන් ගන්නවා. මේ ඒ තමයි මේ ඊස්කූට මතන්නේ මේ මම මම මට ඒක වැඩියෙන් පේනවා ඇති. මම විශේෂයෙන්ම වැඩට යන්නේ බස් එකේ සහ මේ දුම්රි ඒ යනකොට ඒ බස් නැවතුම් පොළවල දුම්රි නැවතුම් පොළවල එහෙම නැත්නම් තවත් මේ රෙස්ටොරන්ට් ඒ වගේ තැන්වල මේ පුංචි මේ බයිසිකල් වගේ
මේක හුඟක් දුරට අපේ පොඩි ළමයි පදින ස්කූටරයකට සමානයි. හැබැයි ඊට වඩා පොඩ්ඩක් උසයි.
උසයි.
කොළපාටයි මේ අර කොළපාටක තියෙනවා. තව කොළපාට පෙට්ටියකුත් ඕකේ
තියෙනවා. ඉතින් මේක විශේෂයක් හැටියට මේ අපි දකින්නේ මේ තවත් මේ ගමනාගමන මාධ්‍යයක් මේ අපේ ජනතාව අතරට එකතු වුණයි කියන එකයි. මේ මේක මේ එක කකුල් දෙකම නැති වුණත් නැගෙන පුළුවන්, එක කකුල තියාගෙන යන්න පුළුවන් මේ බැටරියකින් වැඩ කරන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ මම හිතනවා කෙටි දුරක් බස් නැවතුම්පලේ ඉඳලා තමුන්ගේ වැඩ කරන තැනට, එහෙම නැත්නම් ගෙදර ඉඳලා තමුන් බස් නැවතුම්පල, ඒ වගේ එන්නට තරමක අපහසුාවක් අපේ හැමෝටම තියෙනවා. මොකද මේ ප්‍රධාන මාර්ගවල බස් තිබුණට මේ අතුරු මාර්ගවල නැහැ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී ප්‍රයෝජන ගන්නට විසමත් හොඳ දෙයක් වශයෙන් තමයි අපිට දකින්නේ. මේක මේ ඇත්තම මේ තව දියුණු වීමට සුදුසු දියුණු යුතු අංශ කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම මේ මෙහි මේ අවදානම් තත්වය ගැන බොහෝ දෙනෙක් කතා කරලා තිනවා. ඒක අනුතුරු වලට ලක්වීමට
උඟක් වයසකයට මම හිතන්නේ මේක සුදුසු නෑ.
මේ නමුත් අනුතුරු වලට ලක්වීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ හෙස් ආවරණයක් පැලඳිය යුතුයි කියලා තිනවා. ඒ වගේම මේකේ මේ පුංචිට දුන්නට මම හිතන්නේ සැහැණ වේගකින් යන්න පුළුවන්. ඒක පාලනය කරගන්නට සමහරලාට පදින කෙනාට අමාරු වෙන තිය තියෙනවා.
පෙර පුහුණුවක් අවශ්‍ය වෙනවා මම හිතන්නේ.
ඒ කෙසේ වෙතත් මම හිතන්නේ මේ මේකේ අපි මේ බැලිය යුතු දෙයක් තමයි ඒ පුංචි බැටරියකින් අපේ එදිනෙදා ගමන් බිමන් කරන්නට හැකියාව තියෙනවා. මම හිතන්නේ එතරම් වැඩි ගාණක් වෙන කරන්නේ නැහැ. දැනට ගාණක් වැඩි වුණත් ඉදිරියේදී ඒ ගණන් මෙනුම් අඩු වෙන්නට තියෙනවා. ඉතින් මේක මේ කල්පනා කළ යුතු දෙයක්. මම හිතන්නේ අපි කෙලිම බසින මේ පදිනවට වඩා මේ ගැන කල්පනා කළ යුතු දෙයක් තමයි. මොකද එය දියුණුවකට නව දියුණුවකට මඟ පානට ප්‍රම ඉඳ තියෙනවා.
ඔව් මේක අනිත් එක විදුලියෙන් ක්‍රියා කරන්නේ. ඒක නිසා මේක මෝටර් බයිසිකලයක් වගේ කිසිම ඉන්ධනයක් පාවිච්චි කරන්නේ නැහැ.
ඔව් කාබන්
මේ පරිසර දූෂණයේ අවමයක්
වෙනවා. තමයි අඩුයි. ඉතින් මේ දැනට මේවා තියෙන්නේ මේ මේ කුලියට ගන්න. ඒ කියන්නේ එතන ගිහිල්ලා මේ අන්න එතනත් තියෙනවා තවත් දෙයක්. මේ සියල්ලම මේ 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 කලමනාකරණය වෙන්නේ මේ මොබයිල් ෆෝන් එකක තියෙන ඇප් එක හරහා. තමුන්ට මේක මේ ඒ ඇප් එක ගාවට ගිහිල්ලා ඇප් එක පාවිච්චි කරලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ යන්නේ දේවල් දිහා GPS මාර්ගෙන් පාලනය කරන්න පුළුවන්. යම් කිසි ස්ථානක ඉඳලා ඒ ඔක්කොම මේ නිරීක්ෂණය කරන්නත් පුළුවන් කාටද. ඉතින් මුදල් ගවන්නත් පුළුවන්. ඉතින් මේ 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 ඩිජිටල් තාක්ෂණයේ තමත් දිනුන කොටසක් හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් අපි ඔබට මතක ඇති අපි මීට කලින්ුත් මේ ඩිජිටල් තාක්ෂණය ගැන වැඩසටහනක් කළා. ලංකාවේ සිටින මේ විද්‍යාඥයින් ඒකට සහභාගී වුණා. අපි ඔබට එය ඇසෙන්න සැලසුවා. ඉතින් මේ ගමනත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පසුගියදා මම හිතන්නේ මට මතක හිටියේ දැන් 19 වෙනිදා මේ මේ ප්‍රචාරය වුණු දොරමඩලාව ITN දරු ප්‍රාන්සෙවේ දොරමඩලාව වැඩසටහනෙන් තමයි අපි මේ අපි අද ඔබට කතා කරන්න හද ලැබෙන මාතෘකාවේ පසුබිම අපි මේ සොයාගත්තේ. ඒ වැඩසටහනේ කතා කළා ලංකාවේ ශ්‍රී ලංකික ලංකාවේ කියලා කියන්නේ බෑ ශ්‍රී ලංකික විද්‍යාඥයන් දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි ආචාර්ය සරත් ගුණපාල මහතා. ඒ මහතා මේ දැනට මේ ඇමරිකාවේ නාසා ආයතනයේ තමත්ම ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් හැටියට මේ වැඩ කටයුතු කරනවා. දෙහිතල ලංකාවට එනවා වෘත්තකට සැරයක් විතර. එයාම මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඒකම මේ තවත් විද්‍යාඥයෙක් අපි ඉදිරියට කතා කරලා හඳුනා දෙන බලාපොරොත්තු වෙනවා. පල්පා මේ පල්පා මහත්තයා අහන්න ඇති මේ මේ වැඩසටහන.
ඒක මට අහන්න හම්බ වුණා මේ ළඟදී.
ඔව්. විශේෂයක් පෙවුණද මොනවද වෙන්නේ, ඒ මොනවද කියුවේ ගැන මොනවාකට?
අත වශයෙන්ම ප්‍රධාන වශයෙන් මේ වැඩසටහනින් කිව්වේ තාක්ෂණය මොන විදියටද දියුණු වෙලා තියෙන්නේ, ඒ අනුව අප ඒකට ඉදිරියට ඉදිරි අනාගතයට පුහුණු විය යුත්තේ කොහොමද කියනවා වගේ දෙයක්.
ඒ කියන්නේ
අපේ දේවල් ද ඉදිරියට එන්න පුළුවන්.
තාක්ෂණය අපේ දියුණුවට
ඒක ඒක බලපාන විදිය තමයි මේ. ඒ කියන්නේ අපේ ගැටලුව වලට තාක්ෂණය කොහොම පිළිතුරුද දැනට දීලා තියෙන්නේ, ඉදිරියට තව මොන මොන විදිහේ විසඳුම් එයිද කියන එක තමයි මේ මේකෙන් ප්‍රධාන වශයෙන් මේ සාකච්ඡාව.
මම හිතන්නේ මේ ඔබට අසන්න අපි මේ මේ ඉඳ දෙනවා. මම හිතන්නේ මේ ඒ විද්‍යාඥයන් දෙපළම අභ්‍යවකාශ පරිශන පිළිබඳ විශේෂත්වයක් දක්වන දිනක නිසා ඒගොල්ලන්ගේ උදාහරණ වැඩි හරියක් ඒ පැත්තට යොමු වුණා. නමුත් මම හිතන්නේ තමයි සරල විදිහට මේ මේ දෙදෙනාම කතා කළේ මේ අපි මේ මේ මුලින්ම අපි සරත් ගුණපාල මහතාගේ කතාවට කෙටි කතාවක් නඩි 18ක් විතර මේ අපි අහලා අපි ඊට පස්සේ ආයගමනක් මේ 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 ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
ලොකු කාර්යභාරයක් කරන ලෝක ප්‍රකට විද්වතෙක් ආචාර්ය සරත් ගුණපාල සූරි ඉතා ගෞරවනීයව පිළිගන්නවා. තමන්ගේ නමින් නව නිර්මාණ නව සොයා ගැනීම් රසක් ලෝකයට ඉදිරිපත් කළා. පේටන් බලපත්‍ර 25ක් පමණ තමන්ගේ නමින් ලියාගෙන තියෙන විද්වතෙක්, නව සොයාගැනීම් කරපු පර්යේෂකෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මා අපේ කතාබහ පටන් ගන්නට කැමති ආචාර්ය සරත් ගුණපාල සූරීන්ගෙන්. අපි දැන් අවුරුද්දකට විතර කලින් මේ වගේම මාතෘකාවක් ඔස්සේ කතා කළා. අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු, විශ්වයේ රහස්. හැබැයි ඒ අවුරුද්ද ගත වුණාට පස්සේ බොහෝ දේවල් වෙලා තියෙනවා. නාසා ආයතනයේ පළ කරපු සමහර පත්‍රිකා, සමහර පර්යේෂණ වාර්තා, මාධ්‍යයේ පළ වෙන වාර්තා, විද්‍යුත් මාධ්‍යයේ යන තොරතුරු, අන්තර්ජාලයෙන් තොරතුරු බලපුවාම මේ සීග්‍රයෙන් ලෝකයට නව දැනුම එකතු වෙනවා. අලුත් දේවල් එකතු වෙනවා. ඩ්‍රෝන වලින් හොයාගන්න දේවල්, පර්යේෂණ වලින් හොයාගන්න දේවල්, ලෝකෙට අලුත්ම දේවල් මොනවද කියලා කතා කරලා අපි සාකච්ඡා පටන් ගන්නවා.
දැන් හසන්ත කිව්වා වගේ දැන් අපි අවුරුද්දක්ට කලින් කතා කරා. දැන් අවුරුද්දක් ඇතුළත ගොඩාක් දේවල් වෙලා තියෙනවා. ඇත්තටම අපිට යතහැගේ එක විදිහකින් පටන් අරගෙන පෘථුවියෙන් පටන් අරගෙන ඊට පස්සේ විශ්වය ඇතට ගමන් කරන්න පුළුවන්. දැන් ඇත්තටම ලොකුම දෙයක් තමයි ඇමරිකාවේ තියෙන, ඒක දැන් යුරෝපෙටත් ටික ටික යනවා. දැන් අපි ඉස්සර චන්ද්‍රිකා අරින්නේ විශාල චන්ද්‍රිකා ඩොලර් බිලියන් එකක් වියදම් විතර වියදම් කරලා විශාල චන්ද්‍රිකා අරින්නේ. ඉතින් දැන් මේක ඇත්තටම හරිම මුදල් ගොඩක් වැය වෙන එකක්. ඒ වගේම මේ වගේ චන්ද්‍රිකාවක් නැති වුණොත් එහෙම ගොඩාක් මුදල් අහකට යනවා. ඉතින් අපි විශ්ව ගවේෂණයේ හැමතිස්සෙම රිස්ක් එකක් තියෙන එකක්. ඒකේ රිස්ක් එක වැඩි. ඉතින් ඒකින්ද දැන් මේක ඇත්තටම පහුගිය අවුරුදු 20 ඇතුළත විතර ක්‍රමක්‍රමයෙන් දිනුවේ ව්‍යාපු එකක්. ඒකට එච්චරම මේ කියන්නේ එලිපිට ප්‍රචාරය කරපු දෙයක් නෙමෙයි. මේ දැන් කුඩා චන්ද්‍රිකා හදන්න මේවා ඇත්තටම මිනිස්සු ඒ කාලේ කතා කරා නැනෝ සැටලයිට් කිව්වා, කියුබ් සැට් කිව්වා, ස්මෝල් සැට් කිව්වා, මයික්‍රෝ සැට් කිව්වා. ඒ කියන්නේ ලොකු චන්ද්‍රිකා වෙනුවට පොඩි එකක් හදලා ඒකෙන්ම ඒ වැඩ කරන්න. ඉතින් මේ දැන් අවුරුදු 20ක් විතර තිස්සේ මේ දිනු වෙච්ච එක දැන් සෑහෙන තරමකට ඇවිත්ලා තියෙනවා. දැන් අපි මේකේ හදන එක බ්ලොක් එකක් ගන්න. ඒක බ්ලොක් එකකට අපි කියන්නේ යුනිට් එකක් කියලා. ඒකින් ද අපි සාමාන්‍යයෙන් කියන්නේ U එකක් කියලා. U එකක් කියන්නේ 10 cm by 10 cm by 10 cm. ඒ කියන්නේ සෙන්ටිමීටර 10ක ඝන කියුබ් එකක්.
තමයි
U එකක්. ඝනකයක් තමයි සෙන්ටිමීටර 10ක U එකක් කියන්නේ. ඉතින් මේ U එකකින්ම චන්ද්‍රිකාවක් හදන්න අමාරුයි. ඔය චන්ද්‍රිකාවට ශක්තිය ගන්න ඕන. එතකොට සෝල පැනල් තියෙන්න ඕන. එතකොට මේ චන්ද්‍රිකාව ගයිඩ් කරන්න ඕන. ඊට පස්සේ මේ චන්ද්‍රිකාවේ යන දිශාව කන්ට්‍රෝල් කරන්න ඕන. ඒකට ගයිරොස්කෝප් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ චන්ද්‍රිකාවේ රේඩියෝ තියෙන්න ඕන. ඒකේ ගන්න ඩේටා අපිට එවන්න. ඒ වගේම අපි කියන ඒවා අහලා මොනව හරි කරන්න. ඊට පස්සේ ඒකේ කම්පියුටර් එකක් තියෙන්න ඕන ඔන් බෝඩ්. ඒ එක එක අක්‍රියා කරන්න ඇක්ෂන් ගන්න. දැන් මේවා ඔක්කොම ඉතින් එක යූ එකෙන් කරන්න බෑ. ඊට පස්සේ මිනිත්තු හැදුවා 2U කියලා. ඊට පස්සේ 3U. දැන් එක සමස්තයකට ඇවිල්ලා තියෙනවා 6U. 6U කියන සැටලයිට් එකට. ඒ කියන්නේ ඒක සෙන්ටිමීටර් 10යි එක පැත්තකින්, අනිත් පැත්තෙන් සෙන්ටිමීටර් 160ක්, එහෙම නැත්නම් සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 20යි. මේ ගණක 6ක්. ඒ ගානට තියෙන දැන් සෑහෙන දුරට ලෝකය ඩිවලොප් කරලා තියෙන්නේ මේ 6U small set කියන එක. ඉතින් ඒක දැන් ගොඩාක් අපි පාවිච්චි කරනවා මේ පෘථුවිය වටා තියෙන දේවල් හොයාගන්න. ඒ කියන්නේ දැන් අපි දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි කාලගුණය. කාලගුණය ගැන හොයන්න දැන් අපි අහසට දාලා තියෙනවා අවුරුදු 20කට කලින්, දැන් ඒකේ කාලය ඉවර වෙගෙන යනවා එයාස් කියලා. Atmospheric infrared sound කියලා. ඒක අවශ්‍ය අපිට කාලගුණය හොයාගන්න. ඒකෙන් තමයි අපි මෙෂර් කරන්නේ පොළවේ උෂ්ණත්වයේ 1 කිලෝමීටර් එක ගානේ උඩට මේ කිලෝමීටරේ කොච්චර උෂ්ණත්වය, ඊළඟ එකේ කොහොමද, ඊළඟ එකේ කොහොමද, ඒක අපිට අවශ්‍ය වෙනවා කාලගුණය ප්‍රකාශ කරන්න. දැන් ඒ සැටලයිට් එක හදන්න ඩොලර් බිලියන එකක් විතර. දැන් ඒක වෙනුවට අපි දාන්න යනවා මේ 6U small set. ඒකක් හදන්න යන්නේ මිලියන 5ක් 6ක්. බිලියන එක කියන්නේ ඒවා දානවා 30ක් 40ක්. එතකොට ඒවා 40ක් දානවා කියන්නකො. එතකොට ඒකට යන්නේ මිලියන 200ක් විතර. හැබැයි මේ මිලියන 200න් කරත හැකි ඉස්සර බිලියන් එකෙන් කරපු වැඩ. දැන් ඉස්සර බිලියන් එක ඇත්තටම අපි දැන් ඇඩ්ජස්ට් කරුවත් එහෙම ඉන්ෆ්ලේෂන් එක දැන් බිලියන් 2ක් විතර වෙලා. දැන් බිලියන් 2 ගන්න වැඩේ ඒ වගේ 10න් එකකින් කරන්න. ඊට පස්සේ දැන් ලොකු චන්ද්‍රිකාවක් තනි එකක් තිබුණාම ඒක පෘථිවිය වටා කැරකිලා ඊට පස්සේ එන්න වෙලා යනවා. එතකොට අපිට පෘථිවිය කව කරන්න ගොඩක් කල් යනවා. දැන් පොඩියව 30ක් 40ක් තියෙනකොට හැම තිස්සෙම අපිට කව කරන්න පුළුවන්. දැන් මේ දැන් මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් මේක හින්දා මේ කාලගුණය විතර නෙමෙයි දැන් අපි මේ ළඟදී දැන් එකක් පටන් ගන්න යනවා. දැන් ගොවියන්ට දැන් වතුර කොච්චර පාවිච්චි කරන්න ඕනද කියලා මේ කෘෂිකර්මයට. දැන් ලෝකයේ ඇත්තටම තියෙන වතුර හරි අඩු වෙගෙන යන්නේ. ඒක අපිට ප්‍රශ්නයක්. වතුර අඩු වෙන්නේ නැහැ. අපි මිනිසා විසින් වතුර දූෂණය කරනවා. ඒ කියන්නේ වතුරට තෙල් දානවා, මේවා වාහන යනවා, ෆැක්ටරි වලින් ජරා වෙනවා. ඒකින්ද තියෙන පිරිසිදු වතුර අඩුයි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් අපිට. එතකොට දැන් වතුරවල ගණන් වැඩි. දැන් හැමෝටම වතුර වලට ගෙවන්න ඕනේ නේද සල්ලි? වතුර ගාන වැඩි. මොකද වතුර අඩු හිඳ පිරිසිදු වතුර. වතුර පිරිසිදු කරන්න ජරා වෙච්ච ඒකට සල්ලි යනවා වඩා. එතකොට දැන් මේක අපිට වැඩි ලොකු ප්‍රශ්නයක් ගොවියන්ට. දැන් අක්කර 10 ගණන් තියෙන ගොවියෝ ඉන්නවනේ ලංකාවේ වගේ ගොඩක් තැන්වල ලෝකේ වහින්නේ. එතකොට වතුර සල්ලි වලට ගන්න ඕනේ. දැන් මේ වගේ තැනක දවසකට වතුර වලට යන සල්ලි ඩොලර් ලක්ෂයක් විතර. දවසක් වතුර නදා හිටියොත් ඩොලර් ලක්ෂයක් බේරෙනවා. එතකොට මේ ගොවිය කරන්නේ ඒගොල්ලන්ට වතුර කන්ට්‍රෝල් කරන්න ඕනේ. දැන් අපිට විශ්වයේ ඉඳලා වලත හැකි ගස් වලට කොච්චර වතුර ඕනේද කියලා. වතුර ඕනේ නැත්නම් අපි වතුර කියන අද දාන්න එපයි කියලා. හැබැයි උඩ ඉඳලා තමයි අපි බලන්නේ. ඒක අද රක්ත කිරනේ. බලලා අපිට කියද හැකි. හැබැයි ඒ වගේම වතුර වැඩියෙන් නොදා හිටියොත් ඒක තත්වයක් වෙනවා. ඊට පස්සේ කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. පැලේ මැප්ල යනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් එක ක්‍රමයකට විශ්වයේ ඉඳලා. ඉතින් දැන් මේ වගේ වෙන් අපිට කියන්න පුළුවන් අද වතුර දාන්න එපා, තව දවස් දෙකක් දාන්න එපා, ඊළඟ දවසේ දාන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට වතුර වලට යන වියදම් අඩු වෙනවා. ඉතින් අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක මේ උත්තරය.
ඇත්තටම මේ මතකයේ මතනේ මේ හඳුන්වාදීම ඉතාමත්ම සරල හඳුන්වාදීමක් කළේ මොනවද වෙන්නේ කියන එක. ඉතින් අපි දන්නවා ඉතින් මේ නාසා ආයතනයේ මේ සරල විදිහට නෙමෙයි ඉතාමත්ම සංකීර්ණ පර්යේෂණ කිරීගෙන යනවා. ඉතින් අපි සරලවම කතා කරනවා නම් පල්ප මේ දැන් කොහොමද ඔය දැන් ඔය මේ මේ සැටලයිට් එකකින් අරගෙන කොහොමද ඔය මොකද්ද ඔගේ සරල මේ ක්‍රමය මේ මේ පණිවිඩය අපිට ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නද?
ඇත්ත වශයෙන්ම කියනවනේ සැටලයිට් ගැන කතා කරන තරම්
මේ අපේ දිනු මාදි
මොකද වෙන්නේ කියන එක ගැන අපිට හිතා ගන්න පුළුවන්. දැන් සැටලයිට් එකකින් කරන්නේ හුඟක් වෙලාවට මොනවා හරි තත්වයක් පවතිනවා කියලා සිග්නල් එකක්
එවනවා. යම් කිසි මිනුමක්
එවනවා. ඉතින් ඕක හුඟක් වෙලාවට මේ ඩිජිටල් මේ සංඥාවක් එවන්නේ. ඉතින් ඒක මෙහෙදී පොළොවේදී ඒක ඇනලයිස් කරලා ඉවරලා හිටන් මොකක් හරි ඊට පස්සේ ඒකට දෙනවා මෙන්න මේ වෙලාවට වතුර දාන්න එහෙම නැත්නම් වතුර මෙච්චරක් දාන්න ඒ වගේ තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා අර අර දත්ත උඩ.
ඒ ඒ ඒ තීරණ ගන්නේ කොහොමද? දැන් මිනිස් මොලයක් නැහනේ. කොතෙන්ද ඒ තීරණ ගන්න ඇනලයිස් කරලා?
එතෙන්ද ඉතින් දැන් පරිගණක වලට නොයිකුත් මේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනේ.
ඔව් ඒ කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ඊළඟට එකට ප්‍රෝග්‍රෑම්ස්
ඒ ඒවෙන් තමයි ඒ තීරණ ගන්න. ඉතින් ඒ තීරණ ගන්න නොයිකුත් දත්ත පිටතින් එන දත්ත පාවිච්චි කරලා තමයි ওই තීරණ ගන්නේ. එතකොට ඒක විශාල ඔක විශාල මේ මේ පරාසයක් කවර වෙන ඔය ආවරණය වෙන දෙයක්. ඉතින් අත්ත වශයෙන්ම දැන් ඒ අර අමාරු කොටස ඔය නාසා වගේ ආයතන මගින් කෙරෙනවා. ඊට පස්සේ වෙන්නේ ඉතින් මේවා වෙළඳ පොළට එනවා එක එක විදිහට.
ඊට පස්සේ ඒ අනුසාරින් ඉතින් යම් යම් විදිහට වෙළඳ පොළේ උපකරණ හැදෙනවා. ඔව් ඉතින් ඇත්තටම දැන් මේ මේ උපකරණ හදනවා කියලා කියන්නේ අපි අපේ අතේ තියෙන මයික්‍රෝෆෝන් මේ මේ කියන්නේ මේ ෆෝන් එක ඒ වගේ දේවල් බැලුවා වුණත් තාමත්ම දියුණු සත්‍යයකට දැන් එනවා. හැම ෆෝන් එකෙම කැමරා එකක් තියෙනවා. ඒවා අපිට බලන්න පුළුවන්.
දැන් ඉතින් අපි අර ඊ අපි දැන් කතා
ඒක තමයි. ඔව්
ස්කූටර් එක ඊ ස්කූටර් එකේ දැන් මයින්ද කියෝ විදියට මේ ඒක කොහෙද තියෙන්නේ කියන එක ගැන අදහසක් තියෙනවා ඒ පාල මැදස්ථාන.
ඒක නිසා ඇත්තටම කවුරක්වත් මේක මේ ඉන්න ඕනේ නැහැ. මම මුර කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට පුළුවන් හොයාගන්න කොහෙ තියෙන්නේ කියලා. ඔව් සල්ලි ගන්න කවුරක්වත් ඕනේ නැහැ. සල්ලි ඒවත් ඩිජිටල් මාර්ගයෙන් යවෙනවා. ඉතින් මේ ඇත්තටම ලොකු ලොකු පෙරලියක් පසුගිය මේ හැමෝම කියනා වගේ පසුගිය දශක දෙක විතර කාලය තුළ ලෝකයේ විශාල පෙරලියක් ඇති වුණා ඇති වේගෙන යනවා. තව අවුරුදු 20ක් යනකොට මේ වගේ 10 ගුණයක පෙරලියක් වෙන ඉඩ තියෙනවා. වෙන පුළුවන් අතරම. ඉතින් නම් ඒ ඒ ඒට අපි සූදානම් වෙන්න. දැන් මතට මේ අපේ අධ්‍යාපන ක්‍රමය දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයටත් වඩා වෙනස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි තව අවුරුදු 10කදී 15කදී ඒ වගේ වෙනසක් කරන්නට. ඉතින් මේ අපි දන්නවා මේ දියුණු රටවල ඒ වගේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කිරීගෙන යනවා. ඉතින් ඔබ දන්න හැටියට ලංකාවේ කොහොමද? ලංකාවෙත් ඒට මේ සමගාමීව දිනුවක් වෙනවද කියලා දරංචි කොහමද?
දැන් අර මේ ඔය අපි දැන් ප්‍රචාරය කරපු මේ සාකච්ඡාවේ ඒ මහත්මයා කියනවා දැන් මේ හුඟක් අය මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ කියලා පරණ ගොයු. ඔය ප්‍රශ්නේ මෙහෙත් තියෙනවා. නිව්සීලන්ත වලත් නවසීලන්තෙත් ඕක තියෙනවා. නවසීලන්තෙත් හුඟක් වයසක අය මේ අලුත් පරිගණක තාක්ෂණය උඩට එච්චර විශ්වාස කරන්නේ නැහැ.
ඒගොල්ලෝ පුරුදු විදිහටම
ඒ කට්ටිය කැමති අර පුරුදු මේ අතින් කරන ක්‍රමයට.
ඔව්.
ඉතින් ඒ වගේ තත්ත්වයක් ලංකාවේ තව අපිට බලාපොරොත්තු වෙන පුළයිට වඩා.
ඔව්.
එතකොට දැන් ලංකාවේ දැන් අලුත් પરම්පරාව ඔක බොහොම හොඳට ග්‍රහණය කරගෙන තියෙනවා. නමුත් අර පරණ කට්ටියට ඉදිරියේදී මේ වෙන විපර්යාසත් එක්ක මම හිතන්නේ පුහුණු වීමක් අවශ්‍ය වෙනවා. ඉදිරියේදී එන දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.
නැත්නම් එහෙම ඇත්තටම අනාගතයේ සෑහෙන
ඒ අයට හරියට කරදර වෙන්න ඉඩ තියෙනවා.
හරි අපි මේ 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 දොරමණ්ඩලාව වැඩසටහනදීම තවත් මහාචාර්ය කෙනෙක් වෙත කතා කළා. ඔහු තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා. අපි අහලා බලමු මතන ඒ මහතා වැඩි හරියක් කිව්වේ ලංකාවේ මේ කෙරෙන දේවල් ලංකාවේ දැන් මේ ආචාර්ය ගුණපාල සරත් ගුණපාල ඇමරිකාවේ කෙරෙන දේවල් කිව්වාගේ මේ මහතා කියන්නේ ලංකාවේ කෙරෙන දේවල්. හොඳයි අපි අහලා බලමු ඒ මහතා මොනවද කියන්නේ කියලා.
ඒ චන්දන ජයරත්න සූරි නැනෝසෙට් ගැන කතා කරන්නේ. දැන් අපි මේ ලංකාව පොඩ පස්සෙම නෙමෙයි ඉන්නේ. ලබන අවුරුද්දේ අපි නැනෝසැට් එකක් සැටලයිට් එකක් ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන 400 ලක් ආයතනය හරහා මේ පෙන්නලා තියෙන එකේ පින්තූරේ. එතකොට දැන් මේවා අපේ රුසියාවයි ජපානය එක්ක එකක් යවනවා එකතු වෙලා. ඊළඟට රුසියාවත් එක්ක 2020 තව දෙකක් යවනවා. ඒ වගේ තමයි දැන් ප්ලෑන් එක තියෙන්නේ. ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට් එක මේ අපේ අය ගිහිල්ලා පුහුණු වෙන අවස්ථාවක්. මොකද මේ මේවා මේ අපි හිතන තරම්ම සරල නැති වුණාට අමාරුත් නෑ. දැන් මගේ ශිෂ්‍යෙක් අපේ විශ්වවිද්‍යාලයේ හදලා තියෙනවා ඒකේ මොඩියුල් එක. මේ මේ සයිස් කර මේ සයිස් කර පෙට්ටියක්. එතකොට එක එක සයිස් වල ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අර කතා කරපු නෙනෝ සෙට් කියලා කියන්නේ. ඉතින් අපි අනාගතයේදී මේකේ වැඩේ තියෙන්නේ මේවා ගොඩාක් ඉහළ කක්ෂයක තියන්න නිසා සාමාන්‍යයෙන් මාස පහෙන් එහාට පොඩි ආයුෂ කාලය අඩුයි. දැන් අපේ හිටමු භූ ස්ථාවර කක්ෂය වගේ එක තියෙනකොට අවුරුදු 20 වගේ ගොඩක් ඈත තිනේම තියෙනවා. නමුත් දැන් අපි මේ යවන්න හදන ඒවා සාමාන්‍යයෙන් එච්චර මේ කලක් තියෙන්නේ නැහැ. නමුත් අපිට මුල හුඟක් අඩුයි. ඉනිසා නිතර නිතර යවන්න පුළුවන්. ඉතින් මේවා කාලගුණීය තත්ත්ව බලන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් තව මේ ව්‍යාපෘති කරනවා ඔය අර කිව් වගේ මේ දැන් වියලි කලාපයේ තියෙන ඩවුට් මොනිටරින් කියලා කියන්නේ ඒ වියලි පැත්තිය ගන්න. එතකොට UAVs උනුත් පාවිච්චි කරනවා. එතකොට දැන් මේ 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 ව්‍යාපෘති බලන්නේ ගොඩක් ඒ වගේ පැත්තගෙන තමයි. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා VSN වගේ එහෙම. දැන් කල්තිය කියන්නේ මෙච්චර රටින් ගෙන්වන්න ඕන නැත්තම් මෙච්චර මිලයයි හාල්වල බජට් එක හදනකොට කියන්න පුළුවන් කෑම කොච්චර ඕන වෙනවද කියලා ලංකාවට මේ ටෙක් තාක්ෂණයෙන් දැනටමත් ඒ වගේ ඇනලයිසිස් කරගෙන යනවා. එතකොට තියෙන පොල් V මේවා උඩින්දලා බලලා ඇනලයිස් කරලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ මේ විදිහට මේ තාක්ෂණය අපි කරගෙන යනවා. ඊළඟට අපි මේ වැඩි එළියට තාම දෙන්නේ නැහැ. මොකද එකවරක් අපි සැලසුම් කළා මීට වැඩිය හොඳ තාක්ෂණයක් අපි සොරේනි සිටිකත් එක්ක අස්සම් කළ ඇග්‍රීමෙන්ටුත් ඒකේ හැටියට අපි අර රුසියාවේ සීතල යුද්ධ කාලේ පාවිච්චි කරපු මිසයිල් යාන මිසයිල ඒ මිසයිල් දැන් අයින් කරලා තින්නේ අර නියස්තික ගැල් අයින් කරලා මේ යුද්ධ ඉවරයිනේ සීතල යුද්ධේ. එතකොට ඒවා පාවිච්චි කරන අපිට මේ අපේ සැටලයිට් එක ඒකේ නියස්තික අර බෝම්බේ තියෙන තැන හයි කරලා එහෙම මිසයිල් තියෙන ඒ උඩට යවන්න. ඉතින් ඒ සැලසුමේ හැටියට එකක් අපි යවන්න උනන් කිලෝමීටර් 750 කියලාද. දෙවැනි එක යවන්න උනන් කිලෝමීටර් 22500 36000 කියලාට භූ ස්ථාවර කක්ෂයක අපි ක්ලාක් ගේ නමින් නම් කරන්නත් උනන්. නමුත් විවිධ මේවා කියන එක ඉතල හරියත් නෑ. විවිධ බලපෑම් ආවා. සමහර දාට මේවා අසල්ලාසි රටෝලින් ඉන්නත් පුළුවන්. ඉතින් අපි මේ මේ මම හිතන්නේ සමනලනේ පළවෙනි වතාවට මේ අපි මෙහෙමයක් කරනවා කියලා මේ නෙනෝ සෙට් ගැන කිව්වේ. මොකද ගොඩක් මාධ්‍ය වලින් ආවට අපි දෙන්නේ නැහැ එළියට. ඒක මොකද ඒක හරියාපමු කියන්න. නමුත් අපි දැන් කරගෙන යනවා මේ විශාල කණ්ඩායමක් පුහුණු කරගෙන යනවා මේ දැන් දාත සික්‍රක් ආයතනේ. මේ මේ විදිහට මේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ මේවත් අපි කරනවා. ඒ අතරතුර දැන් ඔය කරන තව කටයුතු තමයි දැන් මේ පෙන්ලා තියෙන්නේ මේ මේ දැන්ට මේ චන්ද්‍රිකා අපි මීරිගමන ඉස්සර තිබුණේ පණිවිඩ හොමාරුත් ඒ මීරිගමන චන්ද්‍රිකා පණිවිඩ හොමාරුමස්ත්‍යස්ථානේ නැහැ. එතකොට ඒ වෙනුවට දැන් අලුත්යක් විශේෂ එකක් හදාගෙන යනවා විශාල එකක් අක්කර 15 විතර මේ ප්‍රදේශයක මේ මේක පිටිපන හදන්න අපි සලසුම් කරේ මේ මෙන්න මේ ප්‍රදේශයේ. එතකොට දැන් ඒක ඒක චීන ආධාරයටදී එතකොට දැන් මේ කියන එක සැටලයිට් හබ් එකක් ඉන්ෆර්මේෂන් මේ පැත්තට අරගෙන එළියට දෙන එකක් ඒක අපිට විතරක් අයිති ගන්න මේ අපිට උදව් අපි තමයි ඒක හොස්ට් කරන්නේ එතකොට ওই විදිහට අපි මේ තාක්ෂණයේ අතින්නොත් අපි ටිකක් ඉදිරියට යනවා මේ තියෙන මේ ඩ්‍රවුට් මොනිටරින් ප්‍රෝග්‍රෑම්ස් ඒ විදිහට මේ අර මේ මිනිසුන් රහිත ප්‍රයාසර කරන යානාවලිනුත් අපිට මේ සැටලයිට් චන්ද්‍රිකා නැතුව ගන්න පුළුවන් VSN ආදී පිළිබඳ තොරතුරු දැන් මේ වගේ මේ වැඩපිළිවෙලක් අපේ මේ දැන් තියෙනවා එතකොට ඊට අමතරව මේ දැන් මම කියන්නේ දැන් අපි මේ අපි කොහොමද පාවිච්චි වෙන්නේ කියලා අපේ දැනුම මේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදිහට එතකොට දැන් තව දැන් මොබයිල් ඇප්ස් උත්තරලා තිනවා මේ ඒවා හැබැයි ගොවියෝ අපේ පාවිච්චි කරන්නේ නැහැ මොකද කියනවනම් දැන් මේ දැන් හැම කෙනාම අපි හිතමු කැරට් වවනවා කියලා නූරෙලි කැරට් වවන කෙනා කියනවනේ මම කැරට් වවනවා කියලා එතකොට ඒ ඇප් එක පාවිච්චි කරලා බලන්න පුළුවන් දැන් කැරට් මෙන්න මෙච්චර කට්ටියක් වවනවා ඒ නිසා මං ආයි කැරට් ටිකට වඩා නැහැ මම ඩූනේට් වවන්න ඕනේ කියලා එතකොට ඒකට චන්ද්‍රයා තාක්ෂණයේ අවශ්‍ය වෙන්නේම නැහැ ඒ පැත්තෙන්ද මේ වගේ තාක්ෂණය භාවිතා කිරීම ලංකාවේ පොඩ්ඩක් අඩුයි අපේ මේ වයසක පරම්පරාවේ ඔය අතර තුර තරුණ පරම්පරාව ඒක අනිත් පැත්තට ගිහිලා කියලා හිත කියන්න පුළුවන් මොකද ඒ තරමටම මේ තාක්ෂණයට බැහැ වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අනාගතයේදී අපිට යම් ගැටලුත් මතුවෙනවා මේ ඒක අපි පස්සේ කතා කරමු මොකද රැකියාවල අද තියෙන රැකියාවලින් 60% නැතු වෙනවා තව අවුරුදු 10ක් 15ක් වැඩි මුණ 20 යනකොට 60% කට රස්සා නැතු වෙන බස් එනවන දැන් මම පෙන්වන්න මේ බස් එලවන එලවන අය උදාහරණ වශයෙන් අපි හිතමු රියදුරු තනතුරු දැන් මේ රියදුරු තනතුරු ගත්තොත් එහෙම එතෙන්දි මේ රියදුරු තනතුරු වලට එහෙම ප්‍රශ්න එන්න පුළුවන් මොකද කියන ඒ අනිවාර්යෙන් වෙනවා මොකද කියනනම් මේ දැන් දැන්ටම පටන් ගන්න තියෙන්නේ ගොඩක් රටවල ඔය බලන්නකෝ මේ තියෙන්නේ මේ ස්වීඩන් වල ස්ටොක්හෝම් වල තියෙන තත්ත්වයක් මේ මේ බස් ඔක්කොම නිකන් ඩ්‍රයිවර්ස්ල නැහැ ටිකට් ගන්න කොන්දොස්තරල නැහැ මිනිස්සු යනවා නගිනවා මේ මෙහෙම වගේ මචන් හොරෙන් යන්න බෑ මේ මෑ ඒ කියන්නේ මේ යන්නේ නැහැ කවුරු දැන් මේ තව දැන් අද අපේ රට ගත්තොත් ත්‍රිවිල වලින් ගොඩක් විශාල ජනතාවක් මේ මුදල් ආදායම ලබා ගන්න රැකියාව කරන්නේ ඒ වෙයි. දැන් මේවා නිකන් යන්න පටන් ගත්තොත් දැන් ඒක තමයි වෙන්නේ අනාගතේදී. මේ මේ එතකොට ඒ අයට කෝ රැකියා. දැන් මේවා ගැන අපි ගොඩක් හිතන්න වෙනවා. ඉතින් ඒ හිතන නිසා අපි දැන් අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරගෙන යනවා. දැන් මේ දවස්වල අපි ගොඩක් සාකච්ඡා කළා අපි ශ්‍රී ලංකා විද්‍යාපන සංගමිනුත් STEM education තමයි අද ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන්නේ ගොඩක්. ඒ කියන්නේ දැන් මේක බැලුවේ දැන් ඇමරිකාවේදීම ආව දෙයක් මේක 80%ක මේ මොකද කියනනම් දැන් එහෙ තාක්ෂණික වැඩ ශිල්පවලට මිනිස්සු අඩු වුණා. ඒපර අධ්‍යාපනය වෙනස් කරලා තිනවා දැන් එකතු කරලා දැන් සයන්ස් උගන්වනකොට ඒ විද්‍යාව උගන්වනකොට විද්‍යාපතර නම්බර කරගෙන යනවා කට්ටිය. අපේ එක ප්‍රති ප්‍රශ්නයක් තියෙන්නේ අපේ විද්‍යාව කරන කට්ටිය 30ක් 40ක් විතර ඉන්නේ. අනේ විද්‍යාව නොවන විෂයන් අපි හිතමු කලා ආදී අධිත්‍යයන් කොමර්ස් ආදී ඒවා කරන ඇත්ත වැඩි. එතකොට දැන් මේ ඉන්න විද්‍යා කරන කට්ටියට උනත් අර යමක් දැන් සමහර අය කියනවා මේ බල්බයක් අයි කරගන්න බෑ කියලා මේ උපාධියේ මේ ප්‍රථම පන්තියක් තිබුණා නේ සමහර අයට ටිප් එකක් හදාගන්න දැන් මේවා නිකමටම කියන ඒවා නෙමෙයි සමහර අයට ප්‍රායෝගික දැනුම නැති හොඳට පුළුවන් වුණාට. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමවේදය දැන් ඉඳලා අපිට වෙනස් කරන්න වෙලා තියෙනවා. මොකද කියනවනම් අනාගතයේදී අර රැකියාව මේ අලුත් තාක්ෂණය එම නිසා රැකියා නැති වෙන එක වළක්වන්න දැන් ඉඳලා සැලසුම් කළේ නැත්නම් අද විශාල පිරිසකට මේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේවා චීනය වගේ අනිත් රටවල් ඔක්කොම දැන් සැලසුම් කරගෙන යනවා. ඒගොල්ලන් කතා කරන්නේ මේ රූපවාහිනී වැඩසටහන් වලදී කොහොමද අපි රැකියා හදන්නේ 20 20 දී 20 30 දී මොකද මේ අලුත් තාක්ෂණය නිසා ගොඩ ප්‍රදේශයකට අර මං කිව්වා වගේ රැකියා අඩු වෙනවා. දැන් ඒ නිසා අපි STEM education කියන science technology engineering and mathematics කියන මේ හතර එකතු කරලා කරන උගන්න ක්‍රමවේදයක්. දැන් අපි හිතමු විද්‍යා පාඩමක් ගැන අපි හිතමු උදාහරණයක් වශයෙන් මේ vibration දොලණය ගැන කියලා ඒකේ තියෙන මූලධර්මයි විද්‍යාවයි ඉගෙන ගන්න එකට අමතරව ඉතින් එහාට සයන්ස් නේක ඔකට විද්‍යාත්මක මැතමැටික්ස් පැත්ත ගණිතය පැත්ත ඒකෙන් යමක් හදන එකතු කරනට අමතරව ටෙක්නොලොජි ඉංජිනියරින් කියලා කියන හිතන්න පුරුදු කරලා අලුත් දේවල් නිර්මාණය කරන්න සහ හදන්න. එතකොට දැන් අපේ හිතම ඕ ලෙවල් වලින් එළියට යන ළමයෙකුට උනත් පුළුවන්කම ලැබෙනවා තමන් ව්‍යවසායක පැත්තට ගිහිලා ව්‍යාපාරිකයෙක් හෝ එහෙම නැත්නම් මිඩ්ලිස්ට් වලට ගියොත් එහෙදිත් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් අපි හදනවා. දැන් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න කාලය ඇදිලා තියෙනවා. ඉතින් අපි ඒවට ලොකු උත්සාහයක් දැන්ට ගුරු මහත්මයතුමා මේ පුහුණු කරගෙන යනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල තාක්ෂණ අමාත්‍යාංශයත් එකතුව විද්‍යාවර්ධන සංගමය විසින් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැන් ඉදිරියේදීත් මම හිතන්නේ මේ 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 ප්‍රතිපත්ති ගැන ලොකු දැනුවත් කිරීමක් කරගෙන යයි. මොකද අපි එහෙම නොකළොත් අපේ 60%කට මේ දැන් කරන රැකියා නැතුව කියලා ලොකු ප්‍රශ්නයක් දේශපාලඥයන්ට මුහුණ දෙන්න වෙනවා රැකියා විරහිත කට්ටිය කෑ ගහනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේව ගැනයි අපි දැන් අනාගතේ හිතන්න ඕනේ.
STEM STEM කියන අකුරු හතර වෙනකොට ඔකට ඒ අකුරකුත් දාමු කියලා යෝජනාවක්
තියෙනවා.
STEM කියන්නේ ආර්ට්ස්.
ආර්ට්ස්
ඇත්තටම නේද? ආර්ට් එකක් තියෙනවනේ. විද්‍යාවේ තියෙන කලාව ඇත්තටම විදුලි බල්බේ නිර්මාණය එක තියෙන කලාව. දැන් ගුවන් විදුලි යන්ත්‍රයේ නිර්මාණය කළ එක හරි කලාත්මක.
මම හිතන්නේ මේ යම් කිසි හැඟීමක් අපිට දැන පුළුවන් වුණා ලංකාවේ මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ මුකුත්ම නැතුව අපි අමාරු වෙන තරම දැනකට වැටෙන්නේ නැහැ කියලා තිතන පුළුවන්.
ඇත්තටම උතන ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණය දියුණු වෙන වේගයත් අපේ මිනිසුන්ගේ දැනුම දියුණු වෙන වේගයත් අතරේ තියෙන පරතරය. මේ පරතරය අවම කරගත්ත තරමට අපිට ලේසි ඉදිරියට මේ පරතරය ගොඩාක් වැඩි වුණොත් නොයකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න
සිද්ධ වෙනවා. ඇත්තටම මේ දැන් අපි මෙහෙ වුණත් අපි කියන්නේ අපි ඒ ඩිජිටල් තාක්ෂණය අපේ අධ්‍යාපනයට ලැබුණ නැත්නම් එහෙම තව අවුරුදු 10ක් යන්නේ නැහැ ඊටත් කලින් අපේ රස්සාවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා කරන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා කියලා. එතන ඒ වගේ ඒ පුජ්‍යලි රටක් හැටියටත් ඒ වගේම අපි පසුබෑවත් එහෙම අනික් රටවල් අපිව අභිවා යන ඉඩකඩ තියෙනවා. අපි කියලා කියන්නේ ලංකාව අභිවා යන තියෙන ඉඩකඩ බොහොම වැඩි.
ඉතින් ඒක නිසා ඇත්තටම අර දැන් මේ කියවෙච්ච මේ කට්ටිය මේ කරන පරිේෂණ ඒවා මේ ඒවා පුළුවන් තරම් දියුණුවට තව තවත් ඉස්සරහට කරගෙන යන එක ඒක හරි ලොකු දෙයක්. ඇත්තටම මම පළවෙනි වතාවට ඇහුවේ මේ වගේ මේ පරිේෂණ දැනට සිදුවෙමින් පවතිනවා කියලා ලංකාවේ.
ඇත්තටම මමත් මේ පළිනවතර තමයි ඇහුවේ. ඉතින් මේ ඒ ඇතින් බැලුවහම මම හිතන්නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේ යම් කිසි වැඩ කොටසක් කරනයි කියලා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ
හැබැයි මෙතෙන්දී අපි අවධාරණ ඇත්තටම මම හිතන්නේ මේට වඩා වේගෙන් මේක ඉස්සරහට යන්න ඕන. නැත්තම් අර මං කිව්ව අර වෙනස ලෝකේ අනිත් රටවල් කොයි විදිහටද තාක්ෂණය පාවිච්චි කරන්නේ ඒකට වඩා හුඟක් වෙනස් නම් අපි තාක්ෂණය පාවිච්චි කරන විදිහ. එතකොට අනිවාර්යයෙන්ම අපිට අර අනිත් රටවල් එක්ක යන වේගයෙන් යන්න බැරි වෙනවා. එතකොට අපිට ඇත්තටම ආර්ථික වශයෙන් නොයෙකුත් පාඩු සිද්ධ වෙන්න ඉඩ
තියෙනවා. මේ හොඳයි. ඉතින් ඇත්තටම මේ අපි ඒ පැත්ත ගැන අපි සන්තෝෂ වෙන අතරම අපි ඉදිරියටත් ඔබට මේ මෙවැනි තොරතුරු ලබා දීමට මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි හරහා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විද්‍යාවේ දැනුම විද්‍යාවේ දියුණුව ඒ වගේම මේ අධ්‍යාපනය එවැනි දේවල් වල අදාළ දේවල් අපි ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මේ සාකච්ඡාවට සහභාගී වුණාට පල්පට මචන් අපේ ස්තුති පිරිනමනවා. ඒකම අපි ආරාධනාව කරනවා මේ දැන් මේ ඉදිරියට අපිත් සමග මේ නිතර මේ කතාබහට පිළිසඳරට එකතු වෙන්න කියලා
මම ඒක මේ ආරාධනාව පිළිගන්නවා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා හැම වෙලාවකම මේකට සහභාගී වෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි සුජාත.
මේ සතිය සඳුදා ඔක්තෝබර් 15 වෙනිදා සීසර් ලංකා කාර්ය මණ්ඩලයට විශේෂ දිනයක් වුණා. සීසර් ලංකා යෝන් පියස ඔබ වෙත ගෙන එන සිත්මා සහ චාමික තලාකඩ දෙපළට එදා උදේ කිරිකැටි දියණියකගේ දෙමාපියන් වීමේ වාග්ය ලැබුණා. පුංචි මිහිල් පුතාට නංගියෙක් ලැබුණා. සුමিত্রා තලාකඩ මිනිපිරියකගේ ආත්තම්මා වුණා. ඉතින් නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානයත් සී සරලංකා ගුවන්විදුලි සේවයේ කාර්ය මණ්ඩලයත් මේ ප්‍රීතිමත් අවස්ථාවේ චාමිකට, සිත්මට, මිහිල්ට, සුමিত্রට, තව ලංකාවේ ජීවත් වෙන සිත්මගේ අම්මටයි තාත්තටයි අපේ හෘදයාංගම සුබ ප්‍රාර්ථනා පිරිනමනවා. ආචාර්ය අජන්ත රණසිංහන්ගේ මේ නැලවිලි ගීතය වික්ටර් රත්නායකගේ මధుර හඬින් අලුත උපන් චූටි දියණිය වෙනුවෙන්.
මීළඟට අද අපි ඔබට තවත් නිවේදනයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන දෙසැම්බර් 9 වෙනිදා නවසීලන්ත ස්පර් සංවිධානය ඔබට චිත්‍රපටයක් පෙන්වීමට කටයුතු සූදානම් කරගෙන යනවා. චිත්‍රපටයේ නම මේ දිනවල ශ්‍රී ලංකාවේ පෙන්වන කර සරප සිනමාපටය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජයන්ත චන්දසිරි. ජයන්ත චන්දසිරි ඔබ දන්නවා ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුණු චිත්‍රපට කීපයක්ම නිෂ්පාදනය කර තිනවා. මහරජ ගැමුණු, සමනල සංගණිය, ගරිල්ලා මාකටින්, අග්නිදාහය වගේ චිත්‍රපටි වගේම දනුබස්නාමානේ වැනි කලාකෘති ඉතාමත්ම ජනප්‍රිය වුණ ඕගේ අතින් නෙපදි වුණ මේ කලාකෘති. ඉතින් මේ චිත්‍රපට අතරට අලුතින්ම එකතු කරපු චිත්‍රපටි තමයි ගරසරප. ඕගේ චිත්‍රපටි එක චිත්‍රපටයක් චිත්‍රපට දෙකක් එක විදිහේ නෙමෙයි, එකින් එකට වෙනස්. ඒ වගේම එකින් එකට මේ සිත්තද ගන්න චිත්‍රපටි විවිධ මාතෘකා විවිධ හැඩතල අතර වලින් තමයි ඔහු මේ චිත්‍රපට නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ අර්ජුන කමලනාත්. ඒ වගේම කතාව දෙබස් ආතරණ තිර රචනයත් ජයන්ත චන්දසිරි විසින්මයි. නරුල් නිලියන් අතරට ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් ගණනාවක්ම සහභාගී වෙනවා. ජැක්සන් ඇන්තනි, කමල් අද්දරාරච්චි, ශ්‍රයන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, ජසෝදා විමලරත්න යැතිනේ මුල්තරක් ගන්නවා. ඊට අමතරව අමේෂා කාවින්දි, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි සහ අලුත් තරුණ නළුනිලි යුගලයක් වන කාවින්දයා අධිකාරය සහ දෙවුනක පෝරගේ ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඉතාමත්ම සිත් ගන්න සුළු රංගනයක් ඒ තරුණ මේ නළුනිලියන් දෙදෙනා අතරින් කෙරෙන්නේ. ඉතින් තාමත්ම මේ හොඳ චිත්‍රපටයක් වශයෙන් තමයි අපිට ආරංචි ලැබෙන්නේ මේ දිනවල ඕස්ට්‍රේලියාවේ මේ චිත්‍රපටය පෙන්වනවා. දැනට මේ ඇත්තටම පසුගිය සතියේ අපිට ආරංචිනේ චිත්‍රපට දර්ශන හතක් පෙන්වුවා කියලා. ඒ හතම සම්පූර්ණයෙන්ම මේ පිරිලා සෑම දෙනාගේම ඉතාමත්ම මේ හොඳ ප්‍රතිචාර ලැබෙන චිත්‍රපටයක්. ඉතින් අපිට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පවුලේ සියලු දෙනාම සමග පැමිණ මෙම චිත්‍රපටය නරඹන ලෙස. තිරගතවන්නේ අපේ පුරුදු පරිදි ඇවොන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේදී දිනය දෙසැම්බර් 9 වෙනිදා වෙලාව සවස 2ට. ටිකට් පත් $25 සහ $20යි. පවුලිම ටිකට් එකක් ගන්න නම් රුපියල් $50ට ගන්න පුළුවන්. ඉතින් මේ ටිකට් පත් නවසීලන්ත ස්පර්ස් සංවිධානයේ ඕනම කමිටු සමාජිකවින් ලබා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ඊමේල් මාර්ගයෙන් සහ ඒකම මේ ස්පර්ස් සංවිධානයේ මොහුණු පොතින් ස්පර්ස් සංවිධානයේ Facebook හරහත් ඔබ වෙත තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් ඔබට ආරාධනා කරන්නේ තමත්ම හොඳ චිත්‍රපටයක් නරඹන්නට එන්න. මේන් අපි ලැබෙන අතිරික්තය තවත් වැදගත් මේ ව්‍යාපෘතියකට යොදන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් ඉස්සර අපි ළඟදීම අපේ ඊමේල් හරහා ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති අපේ සිංහල සංගීත ලෝකයේ අති දක්ෂ සංගීතඥයෙකු වූ මහාචාර්ය අමරාරණතුංග පසුකියදා අප අතරින් සදහටම සමුගත් බව. එතුමීගේ අවසාන කටයුතු ඊයේ බොරැල්ල කනත්තේදී සිදු වුණා. ලංකාවේ සිටි සංගීතය පිළිබඳ එකම මහාචාර්යවරිය අමරාරණතුංග. රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්‍රිය ගීත රාශියක් ඇය ගායනා කර තියෙනවා. අද අපි ඔබ වෙනුවෙන් තෝරගත්තේ ඇය සිහි කිරීම සඳහා ඇය දයාරත්න රණතුංග සමග ගායනා කළ මේ අමරණීය ගීතය. අපි ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරමු. Oh,
කරාවේ සවනත වැකිලා ඉන්මත් වීලාද ඔබාවේ ඉන්මත් වීලාද ඔබාවේ මහර තනියම මේ ලෙස එන්නට මහර තනියම මේ ලෙස එන්නට හොඳ නැ ඇයි හිය නොසිතුවේ හොඳ නැ ඇයි හිය නොසිතුවේ
අද වැඩසටහනට ඇතුළත් කළ හඬපට අප ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ දොරමඩලාව වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද වැඩසටහන නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. වැඩසටහන ඉදිරිපත් කිරීමට අප හා එක් වුණා ප්‍රේමචන්ද්‍ර පල්පාගම. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රියක්.
සීපත රාවේ සවනත වැකිලා ඉන්මත් වේලාද ඔබාවේ ඉන්මත් වේලාද ඔබාවේ මහර තනියම මේ ලෙස එන්නට මහර තනියම මේ ලෙස එන්නට හොඳ නැ ඇයි හිය නොසිතූ